ගරු එස්.බී. දිසානායක ගරු එමෙතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි, පළමුවෙන්ම මම කියන්න කැමති අපේ අධ්‍යාපනය බැලුවත්, උසස් අධ්‍යාපනය බැලුවත්, දුප්පතුන් බැලුවත්, මේ මොනවාද යහ බැලුවත්, කළමනාකරණ විද්‍යාවේ මේ ආයතනයක්, ආයතනයේ විෂයපතයක් දියුණු කරන්න යනවා නම් අපි පටන් ගන්නේ SWOT analysis එකකින්. SWOT analysis එකක් කියලා කියන්නේ ගරු සභාපතිතුමිය, අපි මේ ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් ශක්තියින් මොනවද, මේ ව්‍යාපාරයට තියෙන ආවේනික දුර්වලතා මොනවද, මේ ව්‍යාපාරයට තියෙන තර්ජන මොනවද, මේ ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් ඉඩ ප්‍රස්ථා මොනවද කියලා බලලා තමයි කළමනාකරුවෙක් මේ ආයතනය දුරු කරන්න සැලැස්ම හදන්නේ. එහෙම ගත්තම අපේ පාසල් අධ්‍යාපනයේ ඔබතුමියත් හොඳට දන්න ප්‍රධාන ශක්තිය දෙමව්පියෝ. මේ දෙමව්පියන්ට අද මොකද වෙලා තියෙන්නේ? ශක්තිමත්ම දෙමව්පියෝ 270,000ක් ඉන්නේ ඉන්ටර්නැෂනල් ස්කෝලවල, එහෙම නැත්නම් පෞද්ගලික පාසල්වල. මෙයාගේ ශක්තිය අපේ පාසල් අධ්‍යාපනයට ගන්න ඕන. අද රටේ අධ්‍යාපනයේ පාසල්වල තත්ත්වය මොකද්ද? පාසල් තියෙනවා 10,167. 7,000ක තත්ත්වය ඉතාම සෝචනීයයි. සමහර අයට ගොඩනැගිලි නැහැ, සමහර අයට වැසිකිලි නැහැ, සමහර අයට පාරක් නැහැ, සමහර අයට විදුලිය නැහැ, සමහර අයට ඩෙස්ක්. අපේ ජාතික පාසල් කියලා තියෙන දැන් 399ක්. මේකෙන් 200ක තත්ත්වය සෝචනීයයි. තරු 5-6 ඉතාම ජනප්‍රිය පාසල් තියෙනවා 64. මේකෙ 35ක තත්ත්වය හොඳ නැහැ. ධර්මරාජයට ගොඩනැගිලි මදි. හයි ස්කූල් එකට ගොඩනැගිලි මදි. පුෂ්පදානේ ග්‍රවුන්ඩ් එකක් නැහැ. කින්සුඩ් එකට හරියට ග්‍රවුන්ඩ් එකක් නැහැ. එනිසා පළවෙනිම දේ තමයි මේ අධ්‍යාපනයට ශක්තියක් විය හැකි දෙමව්පියන්ගේ ශක්තිය අධ්‍යාපනයට ගන්න ක්‍රමවේදයක් හදන එක. මේ අය ඉල්ලයි රොයල් එක. මේ අය ඉල්ලයි ආනන්ද. මේ අය ධර්මරාජ මහා මාය ඉල්ලයි. මේ පිරිසෙන් කොටසක් ගන්න පළවෙනි ක්‍රමවේදයක් හදන්න ඕන මේ අධ්‍යාපනයේ දියුණු කරන්න ඕන. ගරු සභාපතිතුමියනි, අපි අධ්‍යාපනයට වෙන් කරපු මුදල් ගැන හැමදාම කතා කරමු. මේ සැරේ රටේ ජාතික ආදායමෙන් බැලුවොත් අපි 101.1 වෙන් කරලා තියෙනවා. ගිය අවුරුද්දේ බැලුවොත් 100.7. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ බැලුවොත් 100.6. මම අවුරුදු 20ක් පහුගිය කාලේ බැලුවා අධ්‍යාපනයට 101ක් වෙන් කරලා තියෙන්නේ වසර 2ක් විතරයි. එනිසා මේ පාසල් ප්‍රශ්නේ විසඳ ගන්න පාසලේ ශක්තිය වන්න මේ දෙමළුපියන්ගේ ශක්තිය ගන්නෙ නැත්තම් කවදාවත් මේ ප්‍රශ්නේ තව අවුරුදු 100කින්වත් විසඳ ගන්න බෑ. මේ ශක්තිමත් පෞද්ගලික අංශයට ගිහිල්ලා තියෙන 270,000 කොටසක්, ඒ වගේම දැනට ඉන්න 42,000 දරුවන්ගෙන් 109,000 මේ දරුවෝ ශක්තිමත් දෙමළුපියන්ගේ දරුවෝ. මේ අයගේ ශක්තිය අධ්‍යාපනයට ගත්තේ නැත්තම් අධ්‍යාපනයේ තව අවුරුදු 100කටවත් ගොඩනගන්න බෑ. වෘත්තීය අධ්‍යාපන ගරු සභාපතිතුමිය, වෘත්තීය අධ්‍යාපනයේ ශක්තිය, ප්‍රධාන ශක්තිය ව්‍යවසායික ව්‍යාපාරික කර්මාන්ත හිමි. මේ අයගේ ශක්තිය අපේ වෘත්තීය අධ්‍යාපනයට අරගෙන නැහැ. මේ අයට අවශ්‍ය වෘත්තිකයා හදලා දෙන්න අපේ වෘත්තීය ආයතන, වෘත්තීය පුහුණු ආයතන සූදානම්. ඒ අය ඒකට උදව් කරයි, ඒ අය ඒකට ගෙවයි, ඒකට සූදානම් වෙන තුරු අපේ රටේ වෘත්තීය අධ්‍යාපනයත් ඔය 100% ගාණක් වෙන් කරලා කවදාවත් දියුණු කරන්න බෑ. උසස් අධ්‍යාපන, උසස් අධ්‍යාපනයේ ශක්තිය මොකද්ද? ලොව පුරා, රට පුරා විසිරී පැතිරී සිටින මහා බුද්ධිමත් පිරිස. රටට තියෙන නම බුද්ධිමතුන්ගේ පිරි රටක්, මේ ලෝකේ තියෙන නම, ආසියාවේ තියෙන නම. එනිසා උසස් අධ්‍යාපනයේ ගරු සභාපතිතුමිය, අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් එක, විදේශ විනිමය එකතු කරන්න පුළුවන් තැන. සයිතම් මේක ගැන කතා කර ආගමැතිතුමා, අපේ මන්ත්‍රීවරු සේරම, මම උසස් අධ්‍යාපන ඇමති හැටියට සියලු විරෝධතා මැද ඒකට පස්වෙනි අවුරුද්දේ දරුවෝ තරගෙන අවසාන අවුරුද්දේ දරුවෝ එළියට එනකොට යහපාලන රජේ සෞඛ්‍ය ඇමතිතුමාට පනතෙන් බලය තියෙනවා නියෝග කරන්න මෙඩිකල් කවුන්සිල් එකට දෙන්න එලට සහතිකයි කියලා. ඒක කරේ නෑ උසාවිය අරියා. උසාවිය අරියාම උසාවිය අවුරුදු දෙකක් හිර වුණා. සයිතම් එකේ දරුවෝ සල්ලි ගෙවන්නේ නැතුව අලුතෙන් ඇතුල් වෙන්නේ නැතුව බලාගෙන හිටියා. සයිතම් එක කඩාගෙන වැටුණා. ගරු සභාපතිතුමිය අපේ කොමන්වෙල්ත් රාජ්‍ය නායකයන්ගේ සමුළුව ලංකාවේ පැවති යුගයේ මම සෙන්ට්‍රල් ලැංකැෂර් ඒ සෙන්ට්‍රල් ලැංකැෂර්ගේ ආදායම ලංකාවේ දළදේශීය නිෂ්පාදනයට වඩා වැඩි. අද ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වලටත් එහා ගිය නවීන විශ්වවිද්‍යාලයක් බ්‍රිතාන්‍යයේ තියෙන. සෙන්ට්‍රල් ලැංකැෂර් විශ්වවිද්‍යාලයේ 100ක් දීලා මීරිගමෙන් බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා එක් කරගෙන ගිහලා මුල් ගලක් තිබ්බා. මණිපාල් විශ්වවිද්‍යාලයට 90ක් දීලා කටුනායකයි. ඉන්දියානු විදේශ ඇමතිවරයා ගෙනල්ලා මණිපාල් විශ්වවිද්‍යාලේ විවෘත කරන්න මුල් ගලක් තිබ්බා. ඒ දෙකොල්ලම ආවේ මෙඩිකල් වෛද්‍ය අධ්‍යාපනය මූලික කරගත්ත විශ්වවිද්‍යාලය හදන්න. සයිතම් එක කඩා වැටෙනකොට ඒ දෙකොල්ලම ගියා යන්න. අද අවුරුද්දකට ලංකාවෙන් පිටට යනවා හැම අවුරුද්දකම ළමයි 8000ක් විතර. 7000ක් විතර යන්නේ වෛද්‍ය අධ්‍යාපනයට. අර දැලස් ඇමතිතුමා කිව්වා වගේ ඒ NIBM එක NSBM එකට ශක්තිය දෙනවනම් හරියට ශක්තිය දෙනවනම් දෙකේම ඉතාම ශක්තිමත් විදිහට වෛද්‍ය අධ්‍යාපනය පටන් ගන්න පුළුවන්. සයිතම් එක නැවත ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා මේ අධ්‍යාපනයේ ශක්තියින් හඳුනාගෙන ඒවල ප්‍රයෝජනේ ගන්නේ නැත්තම් කවදාවත් ඔය අධ්‍යාපනයේ එකක් වෙන් කරන එක පහක් කරගන්න බෑ. කවදාවත් පහක් කරගන්න බෑ. එහෙමනම් අපි ඒක පුද්ගල ආදායම මීට වඩා විශාල ප්‍රමාණයක් ඉහළ යන්න ඕනේ. අපේ රටේ ජාතික ආදායම ඩොලර් 80ක් විතර තියෙන එක අඩු ඩොලර් බිලියන 80ක් විතර තියෙන එක ඒක 100 ගහට යන්න ඕනේ. එනිසා මේක වෙන්නේ වෙන්න නම් මේ ශක්තිය අපි පාවිච්චි කරන්න ඕනේ. සමෘද්ධි ව්‍යාපාරේ සමෘද්ධිය ගැන කතා කරනකොට ජනාධිපතිතුමා කතා කරේ සහනාධාරකේ. මම කියන්න කැමති සභාපතිතුමනි මේකට ඉස්සල්ලා තිබ්බේ ජනසවිය. ඊට ඉස්සල්ලා තිබ්බේ කූපන් පොත. ජනසවිය පටන් ගත්තේ ප්‍රේමදාස ජනාධිපතිතුමා රටේ මිනිසුන් පිරිසක් අතරට මුදල් දීලා එතුමාගේ භාෂාවෙන් කිව්වොත් මේ මුදල් මිනිසුන්ට ටිකක් වැඩියෙන් හම්බෙච්චාම ඒ අය සපත්තු දාන්න නැති අය සෙරෙප්පු දාන්න නැති අය සෙරෙප්පු දායි. සෙරෙප්පු දාන්න නැති අය දාපු අය සපත්තු දායි. එහෙම මිනිසුන් අතර මුදල් ටිකක් දීලා ඒ හරහා රටේ බහන්ඩ ඉල්ලුම වැඩි කරලා ඒ හරහා රටේ ආර්ථික පුනරුජීවනයක් ගන්න තමයි හිතුවේ. සමෘද්ධිය එහෙම එකක් නෙවෙයි. මේක ලියන්න කලින් ගරු සභාපතිතුමනි මම බංග්ලාදේශයට ගිහලා මහාචාර්ය යූනුස්ගේ ග්‍රාමීන් වැඩපිළිවෙලට එක මාස දෙකක් වැඩ කරා. මේක ලියන්න ඉස්සෙල්ලා මම දකුණු කොරියාවේ මහාචාර්ය පාග්ගේ සැමියල් ඩොන් වැඩසටහනත් එක්ක මාස දෙකක් වැඩ කරා. මට ඒ වෙලාවේ UN වොලන්ටියර් කෙනෙක් හැටියට මට උදව් කරා UN එකේ. ඒ වගේම මම කේරළයට ගිහිල්ලා කේරළයේ සේවත් එක්ක මාස දෙකක් වැඩ කරා. ඊශ්‍රායලයට ගිහිල්ලා ඊශ්‍රායලයේ කිබුත්සු ව්‍යාපාරයත් එක්ක මම මාස දෙකක් වැඩ කරලා ආවිල තමයි සමෘද්ධිය ලිව්වේ. ඒක සහනාධාර වැඩ පිළිවෙලක් නෙවෙයි. සහනාධාර වැඩ පිළිවෙලක් නෙවෙයි. අද සමෘද්ධි ව්‍යාපාරයේ බැංකුවල තියෙනවා බිලියන 202ක්. ඔය අද රටේ තියෙන පෞද්ගලික බැංකු 80%කට බිලියන 50ක් නෑ. ඔවුන්ගේ ප්‍රාග්ධනය. බිලියන 202ක් තියෙනවා. සමාජ ආරක්ෂණ අරමුදල තියෙනවා. ඒකෙන් තමයි මරණයේ මගුල් ගෙදර අසනීපේ දරු උපත මිනිස්සු ගිනිපොණි කාර්යාල ළඟට යන ණය වෙන අවස්ථාවේ මිනිසුන්ට උදව් කරන්න 20,000 15,000 10,000 දෙන අරමුදල විශ්වවිද්‍යාලට ළමෙක් ගියොත් ඒ පවුලකින් මාසෙකට 1,500ක් දෙන අරමුදල බිලියන 10ක් තියෙනවා. නිවාස අරමුදලේ බිලියන 5ක් තියෙනවා. මහජන සුබසාධක අරමුදලේ බිලියනයක් තියෙනවා. ගරු සභාපතිතුමනි මේක මහා ආණ්ඩුවක් ඇතුලේ තියෙන ආණ්ඩුවක් වගේ වැඩක්. එනිසා මිනිස්සුන්ගේ දුප්පත්කම නැති කරන්න හදපු මේ බැංකු ව්‍යාපාරයේ ප්‍රයෝජනේ හරියට ගන්නෑ. මට හරි සතුටුයි. මේ අමාත්‍යංශයේ අනුපම පැස්කල් අපේ රාජ්‍ය අමාත්‍යතුමාට අද බාර දීලා තියෙනවා. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා ගෞරව උපාධිදරේ හොඳට සාමාන්‍ය පෙළ උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා රසායන විද්‍යා ගෞරව උපාධියක් ගත්ත උපාධිදරේ විශ්වවිද්‍යාලයට නායකයෙක්. එනිසා එතුමාට මේකේ තියෙන ඒ දර්ශනයේ දැක්ම තේරුම් අරන් මේ බැංකු ටික පාවිච්චි කරන්න පුළුවන්. හරියට සමෘද්ධි බැංකුව වැඩ කරනවා ගමේ ගිනිපොලි කාර්යෝ බිහි වෙන්න බෑ. අද ගම පුරා රට පුරා ගිනිපෙලි කාර්යෝ බිහි වෙනවා. සමෘද්ධියේ සමෘද්ධිය හැටියට ක්‍රියාත්මක වෙච්ච කාලේ එක ගමකවත් ගිනිපොලි කාර්යෝ හිටියේ නෑ. සමාජ ආරක්ෂණ අරමුදල හදලා තියෙන්නේ මේ මිනිස්සු ණය වෙන වෙලාවේ ඒ මිනිස්සුන්ට අත දීලා ඒ ණයෙන් බේර ගන්න. නිමාස අරමුදලෙන් අපි හැම මාසකම හැම ග්‍රාම සේවා කොට්ටාසයකම ගෙයක් හදන සම් සුබසාධන අරමුදලින් මේ එකකවත් මේ තියෙන බිලියන 202 බිලියන 10 බිලියන 5 මේ එකකවත් ගරු සභාපතිනිය 1% ආණ්ඩුවේ සල්ලි නෑ. මේ සියලුම සල්ලි දුප්පත් මිනිසුන්ගේ ස්ථිරකිරි, දුප්පත් මිනිසුන්ගේ සල්ලි. ඒ නිසා මේ ව්‍යාපාරය හරියට පාවිච්චි කරලා මේක සහනාධාර ව්‍යාපාරයක් කියලා හිතන්න එපා. සහනාධාර ව්‍යාපාරයක් කියලා හිතන්න එපා. මේක සහනාධාර ව්‍යාපාරයක් කරලා දේශපාලන වශයෙන් මිනිස්සු තෝරපියක තමයි මේකේ තියෙන වැරද්ද. ඒ වැඩේ නවත්තන්න මේ බැංකුව පාවිච්චි කරලා දුප්පතුන්ට අත දෙන්න ප්‍රාග්ධනය දෙන්න මේ මිනිසුන්ට නැගිටින්න. ඒ මිනිස්සු ගිනිපල්ලි කාර්යයෙන් බේර ගන්න සමාජ ආරක්ෂණ අරමුදල පාවිච්චි කරන්න. ඒ මිනිසුන්ට ගෙවල් ටිකක් හදලා දෙන්න නිවාස අරමුදල පාවිච්චි කරන්න. ගරු සභාපතිනිය මම කියන්නේ පහුගිය 2019 ලෝකයේ ආර්ථික විද්‍යා පිළිබඳ නොබෙල් තියාගේ දිනාගත්ත මහාචාර්යවරු 3 දෙනෙක් හිටියා. එක්කෙනෙක් ඇමරිකාවේ, අනිත් දෙන්නම ඉන්දියාවේ. මේ මහාචාර්යවරු 3 දෙනාම ලියලා තිබ්බේ ඔහුගේ නිබන්ධනයේට පවර්ටි එලිවේෂන් ඔෆ් ද සවුත් ඊස්ට් ඒෂියා කියලා. මේ නිබන්ධනයේට නිබන්ධනයේ
ඔබතුමාට තව මිනිත්තු 2ක කාලයක් තියෙනවා.
මේ නිබන්ධනයේට තමයි නොබෙල් තියාගේ මේ 3 දෙනාට දුන්නේ. මේ නිබන්ධනයයි මේ 3 දෙනාම කියලා තියෙන කාරණයක් තමයි දුප්පතාගේ දුප්පත්කම නැති කරන්න නම් ඔවුන් ශක්තිමත් ලෙස ප්‍රාග්ධනයේ සපේන ආයතනයක් තියෙනවා. සමෘද්ධි බැංකු ව්‍යාපාරේ තියෙනවා ඒක. බැංකු 1026ක් තියෙනවා. දෙවෙනි කාරණේ තමයි ඔහුන් කියන්නේ ඔහුන් ගිනිපොලියට ඔවුන් උගස් දේපල උගස් තියෙන තැනට ණය වෙන්න යන වෙලාවේ ඔවුන්ට අත දෙන්න ශක්තිමත් අරමුදලක් තියෙනවා. සමාජ ආරක්ෂක අරමුදලයකට තියෙනවා. එසා සමෘද්ධි බැංකු කුඩා කණ්ඩායම් සමಿತಿ මේ සියල්ල තියෙනවා. හුඟක් අපි ගත්තේ බැංකු ව්‍යාපාරයේ ප්‍රොෆෙසර් මහාචාර්ය යූනුස්ගේ ග්‍රාමීන් ව්‍යාපාරය හරහා සැමියල් ඩොල්නිකෙන් ගත්ත ඒවා තියෙනවා. අපි ඒ වගේම කිබුත්සු ව්‍යාපාරෙන් ගත්ත එකද කිබුත්සු සංවිධානයක් වෙන නෙටෆෝම් කියන සංවිධානය තමයි ගරු සභාපතිනිය මුළු ලෝකෙටම ඔය බිංදු තාක්ෂණය ඔය ඩ්‍රිප් ඉරිගේෂන් ක්‍රමය හොයලා දුන්නේ. ඒ නිසා මේ වෙලාවේ මට ඉතාම සතුටුයි අනුප පැස්කෝල් මැතිතුමා මේ සමෘද්ධි ව්‍යාපාරේ හරියට අරගෙන ඔහු මේක හරියට අධ්‍යයනය කරලා ඔහු මේක හරියට දර්ශනය බලලා දුප්පතුන්ට ප්‍රාග්ධන ශක්තිය දෙමින් ඔවුන්ව ඉහළට ගන්න අවශ්‍ය වැඩ කටයුතු කරයි. බොහොම ස්තුතියි.
ගරු හරිණි අමරසූරිය මන්ත්‍රීතුමිය ඔබතුමීට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමියනි මේ වැදගත් මාතෘකා කීපයක් ගැන කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. මුලින්ම කියා සිටින්න ඕනේ මෙතන අද ගොඩක් කතා වුණා අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳවත් අධ්‍යාපන ප්‍රතිපත්ති අලුත් කිරීම පිළිබඳවත් විශාල සංවාදයක් ඇති වුණා. මේකේ සියලුම කතා වෙච්ච කරුණු වලට මේ මට ලැබිලා තියෙන වෙලාව තුල ප්‍රතිචාර දක්වන්න බැරි වුණත් මම මේක මතක් කරන්න කැමති ගරු සභාවට. අපි ප්‍රතිපත්ති හදනකොට පරිස්සම් වෙන්න ඕනේ අපේ පුද්ගලික අත්දැකීම් මත පදනම් නොවී ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. අපේ පුද්ගලික අත්දැකීම් නෙවෙයි සාමාන්‍ය තත්ත්වය කියන එක අපි මතක තියාගන්න ඕනේ. අද වෙනකොට දරුවෙක්ට මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ළමයෙක්ට අවුරුදු 21 වෙනකොට උපාධිය ලබා ගන්න බැරි හේතු සාධක බොහොමයක් අපේ අධ්‍යාපන ව්‍යුහය තුළ තියෙනවා. ඒවා ඒ පිළිබඳ අපි අවධානය ගන්න තු විභාග තියෙන වෙලාව, විභාග ප්‍රතිඵල නිකුත් වෙන වෙලාව, විශ්වවිද්‍යාලයට ළමයින් ඇතුළත් කිරීමේදී යන වෙලාව, අවුරුදු 21 වෙනවා, බොහෝ දුරට ළමයෙක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකොට මේ රටේ අද තියෙන තත්ත්වය තුළ. ඉතින් අපේ පුද්ගලික අත්දැකීම් මත පදනම් වෙලා මෙහෙම ප්‍රකාශ කරන එක සහ ප්‍රතිපත්තිමය අදහස් ප්‍රකාශ කරන එක අතිශයින් භයානක දෙයක්. අපි එසේ නොකළ යුතුයි. ඒ වගේම පුද්ගලික ප්‍රශ්න, අපේ පුද්ගලික ප්‍රශ්න, අපේ පුද්ගලික කැමැති අකමැති දේවල් පදනම් කරගෙනත් අපි ප්‍රතිපත්ති තීරණ ගත යුතු නැහැ. පුද්ගලයන් ගැන අපිට තියෙන ආකල්ප, ඒ පුද්ගලයාට අපි කැමතිද නැද්ද කියන එක මත නිඳා නෙවෙයි අපි තීරණ ගත යුත්තේ. ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී, ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී දත්ත කරුණු විද්‍යාව සහ පොළොවේ තියෙන තත්ත්වය හඳුනාගෙන මිසක් අපි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙන් වැළකී සිටිය යුතුයි කියන එක මම අවධාරණය කරනවා. ඒක තමයි මේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය වෙලා තියෙන ලොකුම ප්‍රශ්නය. මේ පුද්ගලික හේතුන් මත පදනම් වීම තුලින් එක එක ඇමතිවරුත් එක එක පුද්ගලයන්ුත් ගත්ත තීරණ නිසා අද අපේ රටේ විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලපතර ප්‍රශ්න රාශියකට මුහුණ දෙමින් සිටිනවා. දැන් මේ අයවැය ලේඛනය තුළ යෝජනා වෙලා තියෙනවා විශ්වවිද්‍යාල විශේෂයෙන්ම වෛද්‍ය පීඨ කීපයක්, අලුත් වෛද්‍ය පීඨයක් ඇති කරන්නත් යෝජනා වෙලා තියෙනවා. මං අලුත් වෛද්‍ය පීඨ ඉදිරි ඇති වෙන එක හොඳ දෙයක්. නමුත් දැනට තියෙන වෛද්‍ය පීඨවල ප්‍රශ්න රාශියකුත් තියෙනවා. දැන් සබරගමු විශ්වවිද්‍යාලයේ අලුතෙන් ඇති වෙලා තියෙන විශ්ව වෛද්‍ය පීඨයට හරියට බිල්ඩින් එකක් නැහැ, උගන්වන්න ගුරුවරු හරියට පත් වෙලා නැහැ. විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ සියල්ලම තිබියදී තමා මේ අලුත් ඒවත් යෝජනා වෙන්නේ. අලුත් ඒවා යෝජනා කරන්න මේ පොළොවේ තත්ත්වය ඉස්සෙල්ලා හඳුනාගෙන ඉන්න කියන එකත් අපි යෝජනා කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම අද කාන්තා කටයුතු අමාත්‍යංශය ගැනත් කතා කරනකොට මෙතන කතා වුණා සහ සමාජය තුළ කතා වෙන දෙයක් තමයි ස්ත්‍රීන්ගේ දායකත්වය, ආර්ථික ක්ෂේත්‍රයේ දායකත්වය ඉතාමත්ම අඩුයි කියන එක. ඒකට අපි කාරණා හොයලා බලන්න ඕනේ හරියට. මේ ස්ත්‍රීන්ගේ අකමැත්ත නිසාවත්, ඔවුන්ගේ නොහැකියාව නිසාවත් නෙවෙයි ආර්ථික ක්ෂේත්‍රයට ඇතුළත් වෙලා තියෙන්නේ. මෙතනම අපි කියලා තියෙනවා අපි මේ වෙනකොට මේ තත්ත්වය තුළ ස්ත්‍රියක්ට ආර්ථික ක්ෂේත්‍රයට ඇතුල් නොවීමට ඇය දරන සුරැකුම් වැඩවල තියෙන බර එයාට විශාල බාධාවක්. ඒ විශාල බාධාව අඩු කිරීමට මොකද්ද මේ අයවැය තුළ ඇවිල්ලා තියෙන යෝජනා? මෙතනම කතා වුණා ළමා සුරැකුම් සේවාවන් පිළිබඳ තියෙන ප්‍රශ්නය. ඒවා හරියට නැහැ, ඒවට ක්‍රියාත්මක වෙන්න, ඒවා නියාමනය වෙන්න කිසිම මැදිහත්වීමක් නැතුව සිද්ධ වෙන දේවල්. ඉතින් මෙවැනි මූලික අවශ්‍යතාවයක් නැතිකොට අපිට මේ ස්ත්‍රීන් ඇයි ආර්ථික ක්ෂේත්‍රයට දායක නොවෙන්නේ කියන ප්‍රශ්නය ගැන අපිට කතා කරන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට ඇත්ත උවමනාවක් තියෙනවා නම් ස්ත්‍රීන් මේ ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම වැඩි කරන්න. මොකද මම කිසිසේත්ම බාර ගන්න නැති දෙයක් ඔවුන්ගේ ඔවුන් සම්බන්ධ නොවෙන එක. මොකද අපි මේ දත්ත කියන්නේ ඔවුන්ගේ සුරැකුම් ආර්ථිකයට කරන දත්ත ගැන කතා නොකර තමා අපි මේ කියන්නේ ඔවුන් සදායක වෙන්නේ නැහැ කියලා. නමුත් නිෂ්පාදන ක්ෂේත්‍රයට ඔවුන්ගේ දායකත්වය වැඩි කිරීමට අපිට අවශ්‍යතාවයක් තියෙනවාට, ආණ්ඩුවට අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙනම් සමාජ ආරක්ෂණය පිළිබඳ මීට වඩා පැහැදිලි මැදිහත්වීමක්, මීට වඩා අවධානයක් අනිවාර්යයෙන්ම දිය යුතුයි. ස්ත්‍රියගේ දායකත්වය සමාජය තුළ ඉහළ නැංවීමට කෝට විතරක් දාලවත් දේශපාලනයට සහභාගී වෙන්න කියන ආයාචනය කරමින්වත් මේකට අපිට මුහුණ දෙන්න බෑ. ඇයට සමාජයටත් ආර්ථිකයටත් දේශපාලනයටත් සහභාගී වීමට නොහැකි වන ඒ ව්‍යුහාත්මක ප්‍රශ්නවලට මැදිහත් විය යුතුයි. ව්‍යුහය තුළින් ඇයව අසමානතාවයට ලක් කරනවා නම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතාවය පවත්වාගෙන යන සමාජ ආර්ථික ක්‍රමයක් තුළ කෝටා දීලවත් දේශපාල කෝටා දෙන එක වැදගත් නෑ කියන එක නෙවෙයි, ඒක අතිශයින්ම වැදගත්. නමුත් අපි හඳුනාගත යුතුයි ඒකෙන් මේ මූලික ප්‍රශ්නය විසඳෙන්නේ නෑ, මේ තියෙන ව්‍යුහාත්මක ප්‍රශ්න වලටත් අපි මැදිහත් විය යුතුයි කියන එක. ඉතින් අපි කෝටා වලට අරගල කරන අතරම සමාජ ආරක්ෂණය වැනි දේවල් තුලින් ස්ත්‍රීන් මුණ දෙන ඒ ව්‍යුහාත්මක ගැටලු වලටත් අපේ අවධානය අනිවාර්යයෙන්ම දිය යුතුයි. දැන් ඒ සමාජ ආරක්ෂණය කතා කරන ගමන්ම ඇත්ත වශයෙන්ම මේ සමෘද්ධි දෙපාර්තමේන්තුවත් එක්ක සමෘද්ධි අරමුදලත් එක්ක තියෙන ප්‍රශ්න රාශියක් ගැන අවධානය ඔබේ අවධානය ලබා ගන්නත් මම කැමතියි. ඇත්ත වශයෙන්ම එතන කාලයක් තිස්සේ පරිපාලනමය ගැටලු රාශියක් මේ වෙනකොට තියෙනවා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ටත් සමෘද්ධි කළමනාකරණ නිලධාරීන්ටත් හරියට බඳවා ගැනීමේ පනතක්, උසස් වීමේ පටිපාටියක් මේ කිසි දෙයක් හරියට නැතිවීම නිසා ඔවුන් විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට උසස් වීමක් කිසිම ඔවුන්ගේ කරියර් ඩිවලොප්මන්ට් පාත් එකක් කිසිසේත්ම ඇත්තටම මේ වෙන තවමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ ආර්ථික අර්බුදයක් මේ විදියට බරපතල ලෙස තියෙන මොහොතක සමෘද්ධිය ඉතාමත්ම වැදගත් සමාජ ආරක්ෂණ ක්‍රියාවලිය තුළ ඉතාමත්ම වැදගත් වෙන මොහොතක බරපතල කාරණයක් බවට පත් වෙලා තියෙන්නේ සමෘද්ධි බැංකු 1074ක් තියෙනවා මේ වෙනකොට. නමුත් නොවැම්බර් මාසේ මේ වෙනුවෙන් සල්ලි තාම ගිහිල්ලා නැහැ මේ බැංකු වෙතට. දැන් මෙතන තීරණයක් අරගෙන තියෙනවා ආණ්ඩුව වැඩිහිටි දීමනා මේ සියල්ලමත් සමෘද්ධි බැංකු හරහා දෙන එක. නමුත් මේ කිසි දෙයකට මුදල් නොවැම්බර් මාසේ ගිහිල්ලා නැහැ. දැන් නොවැම්බර් මාසේ අවසන් වෙලා අද දෙසැම්බර් පළවෙනිදා, අද වෙනකොටත් මේ මුදල් මේ බැංකු වලට ගිහිල්ලා නැහැ. එතකොට මේ කියන්නේ සමෘද්ධිලාභීන්ට මුදල් ලැබිලත් නැහැ, වැඩිහිටි දීමනා ලැබිලත් නැහැ, විශේෂ අවශ්‍යතා තියෙන අයගේ දීමනා ලැබිලත් නැහැ. ඉතින් මේ පිළිබඳව අවධානය වහාම යොදවන ලෙස මම අදාළ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. සහ මේ තුලත් සිද්ධ වෙන පරිපාලනය ගැටලු නිසා එක වෙලාවක බැංකු පරිගණක සහකාර නිලධාරීන් කියලා පත්වීමක් දෙනවා. ඒක එක වෙලාවක දීලා ඊට පස්සේ ආණ්ඩුව වෙනස් වුණ ගමන් ඒක අයින් කරා. දැන් මම දාන තරමින් මේ පිළිබඳ නඩුවක් යනවා. ඉතින් එතන ඇත්ත වශයෙන්ම අපි කනගාටුදායක දේ ඒ සමෘද්ධි බාරව කටයුතු කරන ඒ බන්දුල තිලකසිරි කියන පුද්ගලයාත් නැවත වතාවක් මේකට පත්වීමත් එක්ක ඔහුට එරෙහිව විශාල චෝදනා රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒවා වලින් ඔහු එරෙහිව ඔහු මානව හිමිකම් පිළිබඳ ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ ඔහු ඉදිරිපත් වුණත් ඔහු යටතේ සේවය කරන කාර්ය මණ්ඩලයේ මානව හිමිකම් ගැන ඔහු දක්වන අවධානය කුමක්ද කියන එකත් ප්‍රශ්න කිරීමට අවශ්‍යයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි ඉතාමත්ම බරපතල ලෙස කතා කරන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය. නමුත් ගරු සභාපතිතුමියනි, මේ කිසිම ප්‍රතිසංස්කරණයක් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපිට ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. අපිට අපේ හරියට ආයතන ටිකක් පරිපාලන පටිපාටියත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්, ඔබත් මේ ක්ෂේත්‍රයේ වැඩ කරපු එකෙක් සහ මේ ක්ෂේත්‍රය පිළිබඳ සංවේදී පුද්ගලයෙක් හැටියට මම හොඳටම දන්නවා ඔබටත් එනව ඇති අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තියෙන ප්‍රශ්න පිළිබඳ හැමදාම අපිට මහජන ඇමතුම් ලැබෙනවා. ඒ පරිපාලනමය ගැටලු, උසස් වීම, බඳවා ගැනීම, මේ සියල්ලම ව්‍යාකූල තත්ත්වයක අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තියෙන්නේ. දැන් උසස් පෙළ උදාහරණයක් හැටියට 2019-2020 උසස් පෙළ සිසුන් විද්‍යාපීඨවලට ප්‍රවේශය ලබා ගැනීමට ගැසට් එකක් නිකුත් කරන්න අවුරුදු තුනක් පරක් වෙලා ගැසට් එක අන්තිමට දැම්මයින් පස්සේ දැන් සම්මුඛ පරීක්ෂණ තියෙන එක තවදුරටත් පරක්කු වෙලා. මෙවැනි සිද්ධීන් ගණනාවක් අපිට නිරන්තරයෙන් දිනපතා අපිට වාර්තා වෙනවා. සංවර්ධන නිලධාරීන් පත්වීම පිළිබඳ ආණ්ඩුවක් තීරණය මේ ගුරු පත්වීම් වලට ගන්න පිළිබඳව ආණ්ඩුව තීරණයක් අරගෙන තිනවා. අලුත් බඳවා ගැනීම කරන්න නැති තත්ත්වයක් තුළ. ලැබිලා තියෙන දත්තානුව මේ වෙනකොට අධ්‍යාපන ගුරු සේවයේ පුරප්පාඩු 30,000ක් විතර තව අවුරුද්දක් එන්න නියමිතයි. දැන් මේ මේ කාලය තුළ විශ්වවිද්‍යාලවල උපාධි ගුරු අධ්‍යාපන උපාධිධාරීන්ටත් මොකද්ද වෙන තත්ත්වය? ඔවුන්ට මේ 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 ගුරුපත්වීම් ලැබෙන්නේ නැද්ද? එතකොට මොකද්ද අපි මේ කරන්නේ? උපාධි ගත්ත අය විශේෂයෙන්ම විශේෂ ස්පෙෂල් නීඩ්ස් এডুকেෂන් වගේ ශාස්ත්‍රවල ඉතාමත්ම සුළු පිරිසක් අපි පුහුණු කරන්නේ. ඔවුන්ට යන තත්ත්වය මොකද්ද? ඔවුන්ට මේ ගුරු පත්වීම් ලබා දෙන්නේ නැද්ද?
සභාපතිතුමියට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මම ඉවර කරන්න අංගර මන්ත්‍රී සභාපතිතුමියනි. මේ 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 ඒ නිසා මේ මේ ආර්ථික අද්භූතය තුළ විශාල වශයෙන් නව පත්වීම් කරන්න බැරි බව පිළිගන්න අතර නමුත් අඩුමතර මේ ශාස්ත්‍රය පිළිබඳ මීට වඩා හිතන්න කියන එකත් ඒ විභාගයට පෙනී ඉන්න පුළුවන් වයස මේ විදියට මේ අවුරුදු 45 දක්වාවත් වැඩි කරන ලෙසත් මම ඉල්ලා සිටිනවා. අනිත් එක අපි දන්නවා මේ වෙලාවේ තියෙන විශාල ප්‍රශ්නයක් තමයි මාකින් අපේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට යන කාලය. දැන් ඒක පිළිබඳ හොයලා බලනකොට මෙතන ගෙවීම් පිළිබඳත් ප්‍රශ්නය තියෙනවා. මේ මාකින් පැනල්ස් වල ඉන්න පුද්ගලයන් ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. මේවා වෙන්න පුළුවන් හේතු විභාග ප්‍රතිඵල පරක්කු වෙන එක. ඉතින් මේවා මේ පරිපාලනමය ගැටලු තියෙන තාක්කල් අපිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. අවසාන වශයෙන් කාරණා දෙකක් කියා මම නතර කරන්න. එකක් අපි දන්නවා විශාල ගුරු අරගලයක් හරහා තමයි ඔවුන්ගේ ලැබිය යුතු වැටුපෙන් 3/1 දිනාගත්තේ. තව 3/2 දෙන්න නියමිතයි. ඒක පිළිබඳ මොකද්ද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියන එකත් අපි දැනගන්න කැමැති. වගේම අපි දන්නවා විශාල වශයෙන් දැන් මත්ද්‍රව්‍ය පිළිබඳ පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය පිළිබඳ බහුලව පාවිච්චිය වැඩි වෙලා තියෙනවා. මේ පිළිබඳ ඉතාමත්ම ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. මේකට ක්‍රියාත්මක නොවීමට හේතු දේශපාලනිකයි කියන එකත් අපි දන්නවා. ඒ වගේම මේ දරුවන් උසාවි ගෙනියන එක විතරක් නෙවෙයි ඔවුන් පුනරුත්ථාපනය කරන්න ඔවුන්ට යම්කිසි විදිහකට ට්‍රීට්මන්ට් එකක් දෙන්නත් වගකීමක් තියෙන බව මතක් කරමින් මගේ කතාව අවසන් කිරීම ලබා දුන් කාලයට ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම මේ රටේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයන් කීපයක් සඳහා දායක වූ අධ්‍යාපන අමාත්‍යවරයෙක් වශයෙන්ුත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් වශයෙන්ුත් පසුගිය දේවල් පිළිබඳ නෙමෙයි මේ අද දින විශේෂයෙන් ජනාධිපතිතුමත් අනිකුත් දේශපාලන පක්ෂ නායකයනුත් ආරම්භ කළ යෝජනාවක් පිළිබඳ කරුණු දැක්වීම සඳහා තමයි මම සූදානම් වෙලා පැමිණි. එයට විශේෂ හේතුව තමයි අද මේ රටේ මහපොළොව තුළ අධ්‍යාපනයේ විශේෂයෙන් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පසුගිය කාල පරිච්ඡේදය තුළදී අපේ රටේ දරුවන්ගෙන් ඉතා විශාල පිරිසක් වර්ෂයකට 130,000ක් පමණ ස්ටූඩන්ට් වීසා ලබා ගන්නවා. මේ රටින් පිට දේශීය අධ්‍යාපනය පිළිබඳ තියෙන විශ්වසනීය භාවයේ පණුදු වීමත් ඒ සඳහා තියෙන විශාල බාධා සීමාත් යටතේ ඔවුන් 17 ණය වෙලා තමන්ගේ දෙමෝපියන්ගේ ඉඩකඩම් යාන වාහන දේපළ උගස් කරලා විදේශ අධ්‍යාපනය සඳහා ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළු කරගන්න පිරිසට වඩා වැඩි පිරිසක් යන තත්ත්වයක් තුල තමයි අපි ඉන්නේ. මේ සඳහා වර්ෂයකට ඇමරිකාන් ඩොලර් බිලියන 3කට වඩා වැඩි ප්‍රමාණයක් දැවැන්ත විදේශ විනිමය අර්බුදයක් තියෙන රටේ අපිට ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා. ඔවුන් නිල මාර්ගවලට අතිරේකව නිල නෝන මාර්ගවලින් උණ්ඩියල් ක්‍රමයට විශාල මුදල් යවලා ඒ රටවල්වල මේ ලාංකීය ශිෂ්‍යයන්ට අත් වෙලා තියෙන ඉරණම පිළිබඳ කතා කරන්න කෙනෙක් නැති තත්ත්වයට පත්වෙන තත්ත්වයක් විශේෂයෙන් කොවිඩ් පැන්ඩමික් තත්ත්වය යටතේ ඇති වෙලා තිබෙනවා. මේ තුල එන්න එන්නම දවසින් දවස මේ රටේ ඇති හැකි අය පුළුවන් අය දේශපාලනඥයෝ දේශපාලන පක්ෂවල නායකවරු වෛද්‍ය වෘත්තිකයන් එහෙම නැත්නම් වෙනත් උසස් තනතුරු නිලතල දරන අය ව්‍යවසායකයෝ තමන්ගේ දරුවෝ අතිමහත් බෞතරයේ වශයෙන් විදේශ රටවලට යැවීම සඳහා නොවිඳිනා දුකක් විඳින ආකාරය පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කළ යුතු වෙනවා. පසුගිය සතියන්තේ ද ටයිම්ස් පුවත්පති දැන්වීමක පමණක් කොටසක් මම කියවන්න කැමති. Guaranteed pathway to Australia after O levels. Foundation year 8 months after A levels. Unilingual diploma 8 months. Transfer to Australia or Malaysia. Excess bachelor degrees in business, engineering, information technology, health science, education for future. Then make it my other ektara pirisak kata pamanak seema avena. ඉතා විශාල විදේශ අධ්‍යාපනයක් ලැබීම පිළිබඳ ගැටලුව විසඳන්න නම් අපි කැමැති වුණත් අකමැති වුණත් මේ රටේ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ඇති ජාත්‍යන්තර මට්ටමේ ඉහළ විශ්වාසනීයත්වයක් දිනා ඇති ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට ශ්‍රී ලංකාව තුල ශාඛා පිහිටවීමටත් ශ්‍රී ලංකාව තුල ලාභ පරමාර්ථයේ මූකර නොගත් උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ යනාදී ආරම්භ කරන්නටත් අපි සියලු දෙනාගේ එකඟතාවයෙන් ආයෝජන සුරක්ෂිතතාවය ඇතිකරන පනත් කිටුම්පතක් මේ ගරු සභාව මගින් සම්මත කර දිය යුතු බව තමයි මගේ යෝජනාව බවට පත් වෙන්නේ. මේ සඳහා මම මේ තියෙන කෙටි වේලාව තුළ කරුණු රාශියක් ඉදිරිපත් කරන්න බැරි නිසා වැදගත් ලියවිල්ලක් පොලිසි ඩිස්කෂන් බ්‍රීෆ් Institute of Policy Studies of Sri Lanka, Understanding Students' Migration from Sri Lanka. මේ ලියවිල්ලය සිංහල පරිවර්තනයක් සහිතව මම සභාගත කරනවා. මේ ප්‍රතිපත්ති පුද්ගලික හේතුන් මත එක එක අයගේ අභිමතාර්ථ අනුව නෙමේ මේ රටේ විවිධ ක්ෂේත්‍රවල පළල් දෘෂ්ටියක් තියෙන විද්වතුන් පර්යේෂණය කරලා ඉවරලා කොතරම් පිරිසක් මේ රටේ දරුවෝ පිටරටවලට යනවද කියන එක පිළිබඳ මේ පර්යේෂණාත්මක ලියවිල්ලක් සකස් කරලා තියෙනවා. මං එහි සිංහල අනුවාදයක් සහිතව සභාගත කරනවා. මගේ කතාවේ කොටසක් ලෙස පොලිසි ඩිස්කෂන් බ්‍රීෆ් ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩීස් ඔෆ් ශ්‍රී ලංකා කියන ලියවිල්ල පිටපතක්. ඊට අතිරේකව අපි පිළිගත යුතු වෙනවා මේ නිදාසින් පස්සේ අපි නිදාස අධ්‍යාපනය ගෙනල්ලා මේ වන විට ඇත්ත ජාතික අධ්‍යාපනයේ ක්‍රමවේදයේ සැලකිල්ලට අරන් නැහැ. ඒ නිසා අපේ රට තුල බිහිවෙන උගත්තුන්ට දෙන්න රස්සාවල් නැහැ. තිබෙන රස්සාවලට අවශ්‍ය උගත්තු බිහිවෙන්නේ නැහැ. අධ්‍යාපන ක්‍රමයක් තුලින් තියෙන රස්සාවලට අවශ්‍ය උගත්තු බිහිවෙන්නේ නැත්තම් ඉන්න රස්සාවලට ඉන්න උගත්තුන්ට දෙන්න රස්සා නැත්තම් විරැකියාවේ විව්‍යාත්මක අසමතුලිතතාවයක් ඇති වෙනවා. බොහෝ ශිෂ්‍ය පරම්පරාවල් පිටින් මේ රට තමුන්ට අධ්‍යාපනය ලබා දුන් දෙමව්පියන්ටත් තමන්ගේ ආචාර්යවරු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ටත් අන්තිමට ගිහිල්ලි වෙලා මරලා ඉවරලා ඔවුන්ගේ මිනිය පවා දනිස්සෙන් පහලට දාන්න නැතුව අරන්යන්ට කියලා ප්‍රචණ්ඩ දේශපාලන උරුමකරුවන් බවට මේ අසහනයට පත්වෙච්ච ශිෂ්‍ය පරම්පරාවල් පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි කුමන දේශපාලන පක්ෂයකට අයත් වුණත් අපේ රටේ ජාතික වීරයෙක් වන මේ අධ්‍යාපන ප්‍රතිපත්තියට ඉතාම නිවැරදි ප්‍රකාශයක් කරලා තියෙනවා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා. එතුමා මෙලෙසින් සඳහන් කරලා තියෙනවා අපේ ජාතිය ගලවා ගැනීමේ ඒකායන මාර්ගයේ අධ්‍යාපනයයි ලංකාවට ඇද්දේ අවජාතක අධ්‍යාපන ක්‍රමයකි. සිංහල තරුණයන් ඇමරිකාව, ජපානය, ජර්මනිය, ඉන්දියාව, හොන්කොන්, ෆ්‍රන්සය, එංගලන්තයට ශිෂ්‍යත්ව දී යවා තාක්ෂණය, විද්‍යාත්මක කෘෂිකර්මය, වාරි කර්මාන්තය ආදී නව විෂයන් ගැන දැනුමක් ලබාගෙන ආපසු ලංකාවට ගෙනවාගෙන ජාතිය ගොඩනැගීමේ කාර්යය ආරම්භ කළ යුතුය. රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම භාණ්ඩයක්ම නිපදිය යුතුය. පරිහරණයට ගත යුතුය. රට තුළ කර්මාන්ත නැවත ආරම්භ කිරීම තුළින් ධනය රැකියා උත්පාදනය වැඩි කළ යුතුය. ස්වභාවික සම්පත් විශේෂයෙන් වන සම්පත් රැක ගැනීම ඒවා වැඩි දියුණු කිරීමට ක්‍රමවිධි ඇති කළ යුතුය. දක්ෂ විශේෂඥ දැනුම ඇති පරිපාලන නිලධාරීන් පමණක් වගකිව යුතු උසස් තනතුරු වලට පත් කළ යුතුය. විදේශ භාෂා ඥානය ලබා ගැනීම ජාතික අවශ්‍යතාවයක් වන බැවින් එම භාෂා පිළිබඳ දැනුමක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් යෙදිය යුතුය. Former President of South Africa Nelson Mandela ප්‍රකාශ කළ තියෙනවා the education is the most powerful weapon which you can use to change the world. අධ්‍යාපනය යනු ඔබට මුළු ලෝකයේම වෙනස් කිරීම සඳහා භාවිතා කළ හැකි වඩාත් බලගත් ආයුධයකි. මුළු ලෝකයේම වෙනස් කරන්න පුළුවන් ආයුධෙන් ලක්ෂ 44ක් වෙන ලාංකීය ශිෂ්‍යයන් ඔවුන් නැන ගුණ බල සුව සපිරි විශ්වයට ගැලපෙන පරම්පරාවක් බවට පත් කරන්නට අපේ අධ්‍යාපනයේ රැඩිකල් වෙනසක් සඳහා ජාතික එකඟතාවයක් ඇති කරගත යුතු වෙනවා.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඒ සඳහා මම වෙලාව නොමැති නිසා විවිධ විද්‍යුතුන් විසින් සාකච්ඡා කරලා ඊට පසු ඒ පිළිබඳ ජාතික අවධානය යොමු නිසා ශ්‍රී ලංකා මහා බැංකුව 2007 ස්වකීය වාර්තාවේ විශේෂ සටහන් අංක 8 මම පුළුවන් ප්‍රමාණයක් කියවන්න කැමති වෙනවා. බෝධුරට රාජ්‍ය ඒකාධිකාරයක් වශයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය වර්තමානයේ 78 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල 15කින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස සභාව යටතේ ක්‍රියාත්මක වන උපාධියා පශ්චාත් උපාධි ප්‍රදානය කරන ආයතන 16කින් සමන්විත වේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සැලසුම් කිරීම සම්බන්ධීකරණයේ රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීම උසස් අධ්‍යාපන ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා වන වගකීම විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත විශ්වවිද්‍යාල කොමිසම සතුව පවතී. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇතුළත් කර ගැනීමේ දැඩි තරංකාරීත්වයක් පවතින අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන්නන්ගෙන් 14%කට වඩා විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ හැකියාවන් නොලබයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අමතරව ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් පුද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් විදේශීය විශ්වවිද්‍යාල සහයෝගීතාවයේ යටතේ ලංකාවේ උපාධි පාඨමාලා පිරිනමයි. මෙම ආයතනවල ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය ශ්‍රී ලංකාවේ කිසිදු නියාමන අධිකාරියක් මගින් සහතික නොකෙරේ. මෙම ආයතන පිළිබඳ සමහර වාර්තා මගින් මේ ආයතන පිළිගැනීමෙන් තොර විදේශීය ආයතන අනුබද්ධ වී ඇති බව පෙනී යයි. දියුණු රටවල මෙන්ම ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, චීනය වැනි දියුණු වෙමින් පවතින රටවලද ඇති විශ්වවිද්‍යාල දේශීය විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමට නොහැකි වන ශ්‍රී ලාංකික සිසුන්ට ආරක්ෂාව සලසන ස්ථාවන බවට පත්ව ඇත. මානව ප්‍රාග්ධනය සඳහා වන මෙවැනි පුද්ගලික ආයෝජන ඉල්ලුම මත පදනම්ව අධ්‍යාපන සේවා සපයන අතර අධ්‍යාපනයෙන් ලැබෙන පුද්ගලික ප්‍රතිලාභ පිළිබඳ මනා විශ්ලේෂණය කිරීමකින් පසුව කරන නිසා ආර්ථිකම වශයෙන් කාර්යක්ෂම වේ. මේ අනාගත පුද්ගලික ප්‍රතිලාභ පිළිබඳ සැලකිලිමත් නොවේ.
ඇමතුමයි කාලය අවසානයි,
විනාඩියෙන් ඉවර කරනවා. මූලික වශයෙන් සැපයුම මත පදනම් වන රජයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් වෙනස් වේ. මෙම තත්ත්වය යටතේ විදේශීය උපාධාරීන් පුද්ගලික අංශයේ රැකියා සඳහා අනුයුක්ත කර ගන්න අතර ඉතා විශාල ප්‍රමාණයක් දේශීය විශ්වවිද්‍යාල උපාධාරීන් අවසානයේදී අවසාන රැකියා සපයන්නා වශයෙන් රාජ්‍යංශයේ සේවා නියුක්ත කරවීමට රජයට සිදුවේ. මම මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ විශේෂ සටහන අංක 8 මේ ගරු සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ අවධානය සඳහා සභාගත කරනවා. ඊළඟට 2007 ශ්‍රී ලංකා මහා බැංකුවේ එවැනි විශේෂ සටහන් 7 උසස් අධ්‍යාපනය සඳහා වන අවස්ථා පුළුල් කිරීමත් මම සභාගත කරනවා. ඊළඟට 2015 ශ්‍රී ලංකා මහා බැංකුවේ විශේෂ සටහනක් තියෙනවා. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා රාජ්‍ය නෝන අංශයේ සහභාගීත්වය, ඒ සටහනත් මම සභාගත කරනවා. ඊට අතිරේකව මම Amount of Foreign Currency Sent by Sri Lankan Students යනුවෙන් මේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ලබාගත් දත්ත සටහනක් සහ වෙනත් ආයතන වලින් මේ සඳහා යන මුදල් පිළිබඳ සටහනක් ඉදිරිපත් කරන අතර අවසාන වශයෙන් 2015 වර්ෂය තුලදී අධ්‍යාපන ක්ෂේත්‍රය තුල රාජ්‍ය නෝන පුද්ගලිකාංශයේ සහභාගීත්වය අඛණ්ඩව වර්ධනය විය. 2015 අවසන් වන විට ලංකාව තුල රජයේ අනුමත පෞද්ගලික පාසල් 104ක් ක්‍රියාත්මක විය. 2015 වසර තුළදී සාමාන්‍ය පද්ධතිය තුළ අධ්‍යාපනය ලැබ මුළු සිසුන්ගෙන් පුද්ගලිකා ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලැබූ අය පෙර වසරට වඩා 104.9 සිට 5.1 දක්වා වර්ධනය වී ඇත. මේ සිසුන් 25,644ක් පමණ ඉවර ගන්නවා. අධ්‍යාපන කටයුතු සඳහා පිටරට සංක්‍රමණය වීම ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් රට තුළ පවතින කුසලතා හා විදේශ විනිමය සංචිත වදින සැලකිය යුතු ප්‍රමාණයක් රටින් පිටතට ගලා යාමට සිදුවේ. කෙසේ වෙතත් අධ්‍යාපන ක්‍රමය තුළ පවතින මෙම පරතරයේ යම් තාක් දුරට පියවීම සඳහා මෑත කාලයේදී විදේශ විශ්වවිද්‍යාල සමග අනුබද්ධ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සමග සමගාමී වර්ධනයක් ඇති වී තිබෙන බව ඒ නිසිලෙස කළමනාකරණය කළ හැකි බැවින් මේ ගරු සභාවේ දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව සියලුම පක්ෂ නායකයන් හා මේ රටට වගකිවිය යුතු සියලුම විද්වතුන් එකතු වෙලා රටේ උපනූපන් පරම්පරාවල දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ යහපත් තරඟකාරී ලාභ පරමාර්ථයේ මුල් කර නොගත් රාජ්‍ය නෝනාංශවලටත් අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා පුළුල් කරන්න ප්‍රඥාව පහළ වේවායි පතමින් මගේ වචන කීපෙමින්
අවස්තුති. ගරු රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
මේ කලමේ තංගකින්ර උරුපිනර අවர்களே, இன்றைய கல்வி அமைச்சினுடைய வரவு செலவு திட்டத்திலே கல்வி அமைச்சினுடைய முன்னாள் ராஜாங்க கல்வி அமைச்சர் என்ற வகையிலே ஒரு சில விஷயங்களை சொல்வதற்கான முயற்சி செய்கின்றேன். அதாவது இந்த நாட்டினுடைய மிக முக்கியமான பங்கு, ஒரு நாட்டினுடைய முதுகெலும்பு என்று சொல்லப்படுகின்ற விஷயம் கல்வியாகும். கல்வியற்ற ஒரு சமுதாயம் இருப்பதிலே அர்த்தமில்லை என்று சொல்லுகின்றார்கள். ஆகவே அந்த வகையிலே கல்வி ஒரு முக்கியமானது என்பதை எங்களுக்கு எல்லோருக்கும் தெரியும். ஆனால் அது இலங்கையிலே கடந்த காலங்களிலே எவ்வாறு நடைமுறைப்படுத்தப்பட்டது என்பதையும் நாங்கள் சற்று சிந்திக்க வேண்டும். இந்த நாட்டிலே 1947 இலவச கல்வி அறிமுகப்படுத்தப்பட்ட பொழுதிலும் அந்த இலவச கல்வி எல்லோருக்கும் போய் கிடைக்கவில்லை என்பது எங்களுடைய ஆதங்கமாக இருக்கின்றது. ஆகவே அது ஒரு பக்கம் இருக்க, இந்த 2015 19ஆம் ஆண்டு வரைக்கும் இலங்கையினுடைய கல்வி அமைச்சிலே பல்வேறு அபிவிருத்தி வேலைகள் நடந்தது. 2015ஆம் ஆண்டு தான் அதிகமாக கல்வி அமைச்சுக்கு 2.6 ஜிடிபியிலே ஒதுக்கப்பட்டிருந்தது. ஆகவே இந்த நிதியின் மூலமாக அருகிலுள்ள பாடசாலை நல்ல பாடசாலை என்ற திட்டம் அமுல்படுத்தப்பட்டது. இந்த திட்டம் அமுல்படுத்தப்பட்ட பிறகு இலங்கையில் இருக்கின்ற அதிகமான பாடசாலைகள் அபிவிருத்தி செய்யப்பட்டது என்பதை நாங்கள் ஞாபகப்படுத்த விரும்புகின்றேன். ஏனென்றால் தமிழ் பாடசாலைகளும் முஸ்லிம் பாடசாலைகளும் அதே போல சிங்கள பிரிவில் உள்ள பாடசாலைகளும் வடகிழக்குக்கும் அதிகமான நிதி ஒதுக்க செய்யப்பட்டு அந்த 4 வருடங்கள் அபிவிருத்தியிலே மிகவும் ஒரு காத்திரமான பங்கு வகித்தது. ஆனால் 2020ஆம் ஆண்டு மார்ச் மாதம் 30ஆம் தேதிக்கு முதல் கொடுத்த வவுச்சர்களுக்கு மட்டும்தான் இப்பொழுது பணம் கொடுக்கப்பட்டிருக்கின்றது. ஏனையவைகளுக்கு இன்னும் பணம் கொடுக்கப்படவில்லை. ஆகவே இப்பொழுது அந்த கான்ட்ராக்ட் செய்தவர்கள் மிக கஷ்டமான சூழ்நிலை இருக்கிறதையும் உங்களுக்கு நான் சொல்லிக் கொள்ள விரும்புகின்றேன். ஆகவே ஒரு 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 அமைச்சு என்பது பாடசாலைகள் அந்த அது மேலும் ஒரு வருஷத்துக்கு நீடிக்க சொல்லப்படும் பொழுது அது நீடிக்கப்படவில்லை. 2022ஆம் ஆண்டு அந்த பாடசாலைகளுடைய பெறுபேறுகள் என்று சொல்லப்படுது, பல பாடசாலைகள் இன்று அரை குறையாக கட்டிடங்கள் இருப்பதை அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே கட்டிடம் செய்தவர்களுக்கும் நஷ்டம், அரசாங்கத்துக்கும் நஷ்டம். இன்று பல கட்டிடங்கள் பாடசாலை உள்ளே போக முடியாத ஒரு நிலைமை, பாடசாலையை கூரை போட முடியாத நிலைமை, இப்படி பல்வேறு சிக்கல்களுக்கு மத்தியிலே அந்த பாடசாலைகள் இருக்கின்றது. ஆகவே இங்கு அமைச்சர் இப்பொழுது இருக்கவில்லை. தயவு செய்து அவர்களுக்கு அந்த பாடசாலைக்கு நிதியை கொடுத்து அந்த பாடசாலைக்கு முழுமையாக நிரப்புற வேலையை செய்ய வேண்டும் என்று நாங்கள் கேட்டுக்கொள்கின்றோம். அதே போல கௌரவ ரணில் விக்ரமசிங்கே அவர்கள் நிச்சயமாக நாங்கள் இந்த நேரத்திலே பாராட்ட வேண்டும். 2015ஆம் ஆண்டு அவர் நல்லாட்சி அரசாங்கத்தை ஆரம்பித்த பொழுது மலையக பாடசாலைக்கு விசேஷ அபிவிருத்தியாக பல மில்லியன் ரூபாய்களை பணம் கொடுத்திருக்கின்றார். பல பாடசாலைகளை அபிவிருத்தி செய்வதற்காக அவர் உதவி இருக்கின்றார். ஆகவே இந்த நேரத்திலே அவர்களுக்கு நாங்கள் நன்றி சொல்ல வேண்டும். விசேஷமாக மலையக பகுதியிலே 25 விஞ்ஞான மற்றும் நுண்கலை பாடசாலையை உருவாக்குவதற்கான அனுமதி கிடைத்தது. அருகிலுள்ள சிறந்த பாடசாலை திட்டத்தில் 700க்கு அதிகமான மலையக பாடசாலைகள் அபிவிருத்தி செய்யப்பட்டது. பெருந்தோட்ட பாடசாலை கிளை வாயிலாக சுமார் 100 பாடசாலைகள் அபிவிருத்தி திட்டங்கள் வேறாக செய்யப்பட்டது. கிடப்பில் போடப்பட்ட உதவி ஆசிரியர் நியமனத்தை வழங்கியமே இன்னும் 100 மேற்பட்ட ஆசிரியர்களுக்கு அந்த நியமனம் வழங்கவில்லை. நான் நினைக்கின்றேன், இங்கு ராஜாங்க அமைச்சர் இருக்கிறார், அவர் அதை பற்றி சிந்தித்து அதற்கான முடிவுகளையும் எடுக்கப்பட வேண்டும் என்பதை நான் சொல்லிக் கொள்வேன். ஏனென்ன அவங்களோட ஃபைல் மூவ் பண்ணலைன்னு சொல்றாங்க. சில மாகாணங்களிலே கொட்டகலை ஆசிரியர் கல்லூரி புனரமைக்கப்பட்டது. இந்திய அனுசரணையின் பாடசாலைகள் அபிவிருத்தி செய்தல், இதுவும் ஒரு பிரச்சனை இருக்கின்றது. இந்திய அரசாங்கம் 300 பில்லியன் ரூபா 2017-18 கொடுக்கப்பட்டது. ஆனால் இதுவரைக்கும் அந்த பாடசாலைகள் ஆரம்பிக்கப்படவில்லை. ஏற்கனவே மாகாணங்களிலே அந்த பாடசாலைகள் சிபார்சு செய்யப்பட்டு 9 பாடசாலைகள் சிபார்சு செய்யப்பட்டு அந்த பாடசாலைகள் இனங்காணப்பட்டு அதற்கான வேலைகள் எல்லாம் பூர்த்தி செய்த பொழுதிலும் 19ஆம் ஆண்டு ஏற்பட்ட பிரச்சனைகளுக்கு மத்தியிலே 20ஆம் ஆண்டு ஏற்பட்ட அரசியல் மாற்றங்கள் காரணமாக அந்த 300 மில்லியன் இதுவரைக்கும் பாவிக்கப்படாமல் இருப்பது வருத்தத்துக்குரிய விஷயம். ஏனென்றால் வெளிநாடுகளுக்கே எங்களுக்கு கொடுக்கின்ற பணத்தை கூட பாவிக்க முடியாத நிலையிலே இருக்கின்றதை நாங்கள் இங்கு சொல்லிக்காட்ட விரும்புகின்றது. அதிபர்கள், கல்வி நிர்வாக சேவை அலுவலர்கள் பெருமளவில் முறைப்படி நியமித்திருக்கின்றோம் அந்த காலகட்டத்திலே. ஆகவே மலையக பாடசாலைகள், அதாவது பொதுவாக மலையகத்திலே இருக்கின்ற பாடசாலைகள் அபிவிருத்தி செய்வதிலே மிகவும் கரிசனையாக இருந்து செயல்பட்ட காலம்தான் அந்த 4 வருட காலமாகும். அதே நேரத்தில் இந்த பாடசாலைகளுடைய கலந்த வரலாறுகளை மிக மோசமான நிலையில் இருக்கின்றதையும் நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. சில பாடசாலைகள் இன்னும் கொட்டில்களாக இருக்கிறதும் நாங்கள் உணரக்கூடியதாக இருக்கின்றது. நான் இங்கு ஒரு விஷயத்தை ஞாபகப்படுத்த வேண்டும். 1904ஆம் ஆண்டு தோட்டப்புறங்களில் கல்வியை குறித்து வெளியிட்ட பரோஸ் அறிக்கையும் 1905ஆம் ஆண்டின் வேல்ஸ் அறிக்கையினையும் ஞாபகப்படுத்த வேண்டியிருக்கின்றது. அந்த காலத்திலே 1904-1905 அதில் என்ன சொல்லுகின்றார்கள் என்றால், தோட்ட பிள்ளைகளுக்கு மேல்நிலை அடையக்கூடியவரமான கல்வி வழங்கப்பட்டால் அச்சமூகத்துக்கு பொருத்தமுடையவர்களாக இருக்க மாட்டார்கள். என்னத்துக்கு பொருத்தமில்லாதவர்களாக இருக்க மாட்டார்கள்? வேலை செய்கிறவருக்கு பொருத்தமாக இருக்க மாட்டார்கள். அவர்களுக்கு வேறு தொழில் கொடுக்க வேண்டும் என்பதற்காகவே வெள்ளைக்காரர்கள் அவர்களை அந்த கல்வியிலே ஈடுபடுத்த முடியாமல் ஒரு நாளைக்கு 3 மணி நேரம் மட்டும் ஒரு கொட்டிலே அந்த பாடசாலைகளை உருவாக்கி அதன் மூலம் அவர்களுக்கு கல்வியை கொடுக்கின்ற ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவேதான் 1981ஆம் ஆண்டு இந்த பாடசாலைகள் அரசாங்க பாடசாலைகளாக சுவீகரிக்கப்பட்டன. அப்பொழுது அந்த பாடசாலைகள் சுவீகரிக்கப்பட்ட அந்த காலகட்டத்தில் தான் 1977 பாராளுமன்றத்திற்கு தெரிவு செய்யப்பட்ட சௌமியமூர்த்தி தொண்டமான் அவர்களுடைய நிதி ஒதுக்கியின் கீழே பௌதிக வளங்களை பெற்றுக் கொடுத்தார் ஆரம்பமாக. அதற்கு பிறகு GTZ, ஸ்வீடிஷ், சீடா போன்ற நிறுவனங்களால் பல பாடசாலைகள் அபிவிருத்தி செய்யப்பட்டன. அந்த காலகட்டத்திலே நான் மாகாண கல்வி அமைச்சராக இருந்த காலகட்டத்திலே பல பாடசாலைகளை மத்திய மாகாணத்திலையும் ஏனைய மாகாணங்களிலும் அபிவிருத்தி செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட்டோம். ஆகவே இது இவ்வாறு இருக்க இந்த பாடசாலைகளுடைய ஆசிரியர்கள் நியமனத்திலே பல்வேறு சிக்கல்கள் இருந்தன. முதலாக 1980ஆம் ஆண்டிலே 402 ஆசிரியர்கள் முதலாக நியமிக்கப்பட்டது. அதற்கு பிறகு கௌரவ சுசில் பிரேமஜாயந்த அவர்கள் அமைச்சராக இருக்கப்பொழுது, நான் நினைக்கிறேன் சந்திரிகா பண்டாரநாயக்க அவர்கள் ஜனாதிபதியாக இருக்கும் பொழுது 3186 ஆசிரியர்கள் நியமிக்கப்பட்டார்கள். அதற்கு பிறகு நான் அமைச்சராக வந்த பிறகு 3126 ஆசிரியர்கள் நியமிக்கப்பட்டோம். ஜனசபைய ஆசிரியர்கள் கொடுக்கப்பட்டது. அதே போல தேசிய கல்வியர் கல்லூரியிலிருந்து வருடா வருடம் ஆசிரியர்கள் அங்கு கொடுக்கப்பட்டது. ஆகவே இவ்வாறு பல்வேறு பிரச்சனைகளுக்கு மத்தியிலே அங்கு ஆசிரியர்கள் வந்து போயிருந்தாலும் கூட 1983ஆம் ஆண்டிலே நடைபெற்ற வன்செயல் காரணமாக வடகிழக்கு ஆசிரியர்கள் நூரெலிய, பதுல்லை போன்ற கண்டி போன்ற மாவட்டங்களிலே வந்து தங்களது ஆசிரியர் தொழிலை செய்து கொண்டிருந்தாலும் கூட அவர்களுக்கு 2009ஆம் ஆண்டுக்கு பிறகு நாட்டிலே ஏற்பட்ட சுமூகமான நிலை, அதாவது யுத்தம் முடிந்த பிறகு எல்லா ஆசிரியர்களும் இன்று அங்கு சென்று விட்டார்கள். ஆகவே இன்று மலையக பாடசாலைகளிலே கல்வி, அதாவது விஞ்ஞான கல்வியை தொடர்வதற்கு ஒரு சிரமமான நிலை இருக்கின்றது. காரணம், அங்கு விஞ்ஞான கணித விஞ்ஞான ஆசிரியர்கள், பட்டதாரி ஆசிரியர்கள் அங்கு இல்லை என்ற ஒரு நிலைமை இருக்கின்றது. ஆகவே அதற்கான நடவடிக்கைகளும் எடுக்க வேண்டும் என்பதை நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே போல 1000 தேசிய பாடசாலைகளில் ஆரம்பிக்கப்படும் வேலை திட்டம் ஆரம்பிக்கப்பட்டு இன்று அந்த பாடசாலைகளிலே வெறுமனே போர்டு மட்டும்தான் இருக்கின்றது. போர்டும் கேட்டும் இருக்கின்றது. ரெண்டுதான் இருக்குது, வேற எதுவுமே அங்க காண முடியவில்லை. ஆகவே இதை நீங்கள் இன்னும் மாகாண பாடசாலைகள் தான் இருக்கின்றது, அது தேசிய பாடசாலைகள் ஆக்கப்படவில்லை. அதே போல எங்களுடைய இன்னொரு கோரிக்கையாக இருந்தது, நுவரெலிய மாவட்டத்திற்கு ஒரு பல்கலைக்கழக கல்லூரி ஆரம்பிக்கப்பட வேண்டும் என்று எல்லா அரசாங்கமும் எல்லா ஜனாதிபதிகளும் எல்லா கல்வி அமைச்சர்களும் இது சொன்னார்கள். நான் நினைக்கிறேன் கௌரவ சுரேந்திர ராகவன் அமைச்சர் இங்கு இருக்கின்றார், நாங்கள் கேட்பது பல்கலைக்கழகம் அல்ல, பல்கலைக்கழக கல்லூரி. எங்களுக்கு ஒரு கல்லூரி, ஒரு பீடத்தை அமைத்து தருவதற்கான எதிர்கால முயற்சியினை நீங்கள் மேற்கொள்ள வேண்டும். ஏனென்றால் இந்த நாட்டிலே தென்பகுதிக்கு ஒரு பல்கலைக்கழகம் இருக்கின்றது, வடக்குக்கு பல்கலைக்கழகம் இருக்கின்றது. ஆகவே நாங்கள் மலையகத்துக்கு பல்கலைக்கழகம் என்று கேட்டால் அது பேராதனை பல்கலைக்கழகத்தை சொல்லலாம். நாங்கள் கேட்பது நுவரெலிய மாவட்டத்திலே
எங்களுடைய
அந்த பிள்ளைகளை அதாவது ஒரு கல்வியற்கு பல்கலைக்கழக கல்லூரியை ஆரம்பிப்பதற்கு சில கோர்ஸ்களை ஆரம்பிப்பதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும் நான் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். இன்று மலையக பாடசாலைகளுடைய கல்வியிலே சற்று அபிவிருத்தி காணப்படுகின்றது. இந்த வருஷம் ரிசல்ட்ஸை பார்க்குற நேரம் நல்லா இருக்கு, 88 நிறைய வாங்கியிருக்கிறாங்க. அதே போல பாடசாலையிலே பெறுபேர்கள் அதாவது ஏ லெவலுக்கு போக வேண்டிய பிள்ளைகளுடைய எண்ணிக்கை குறைந்திருக்கின்றது. காரணம் அந்த கடந்த காலங்களிலே கோவிட்லே ஏற்பட்ட பிரச்சனை, ஆன்லைன்ல படிக்க வேண்டிய சூழ்நிலை ஏற்பட்டதெல்லாம் தோட்டப்பகுதிகளுக்கு மிக கஷ்டமாக இருந்தது. ஆனால் நான் நினைக்கின்றேன் அடுத்த வருஷம் இதைவிட மோசமான ஒரு சூழ்நிலை ஏற்படும். ஏனென்றால் பெருந்தோட்ட பகுதிகளிலே இன்று மந்த போஷணம் அதிகமாக இருக்கின்றது, ஆசிரியர்களுக்கு போக்குவரத்து கிடையாது, பஸ்கள் இல்லை, போக்குவரத்து இருந்தாலும் அதற்கான விலை அதிகமாக பறிக்கின்றது. ஆகவே இதையெல்லாம் கருத்தில் கொண்டு இதை சரி செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நான் சொல்லிக் கொள்வதோடு, இந்த வருஷம் ஒரு ஆசிரியருடைய நிலைமையை எடுத்துக்கொண்டால் ஆசிரியர் ஒருவருக்கு தன்னுடைய சம்பளத்திலே 15% தங்களுடைய சாரி உடுப்புக்காக செலவழிக்க வேண்டிய சூழ்நிலை ஏற்படுகின்றது. இதற்கு என்ன காரணம் என்றால் முன்பு 1,00,000 சம்பளம் வாங்கினால் இப்பொழுது அது 40,000 ரூபாய் தான் இருக்கின்றது. ஆகவே இந்த 40,000 ரூபாயில 15% அவங்களோட சாரிக்கு செலவழிக்க வேண்டிய ஒரு சூழ்நிலை இருக்கின்றது. ஆகவே இதையும் இன்று அந்த பணவீக்கம் காரணமாக இந்த நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவே இதையும் சரி செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும் கௌரவ சுசில் பிரேமஜயந்த் அவர்கள் ஒரு நீண்ட கால அனுபவம் உள்ள ஒரு அமைச்சராக இருக்கின்றார். சுசில் பிரேமஜாந்த் அவர்கள் ஒரு நீண்ட கால அனுபவம் உள்ள ஒரு அமைச்சராக இருக்கின்றார், அவர்களை நாங்கள் வாழ்த்துகின்றேன். அதே நேரத்தில் மாண்புமிகு ஜனாதிபதி அவர்கள் முன்னாள் கல்வி அமைச்சராக இருந்த காலத்திலே அவர் ஒரு நல்ல நிர்வாகியாக கல்விக்கு நிறைய சேவை செய்து வருவராக இருக்கின்றார். ஆகவே ஜனாதிபதி அவர்களுக்கும் நாங்கள் இந்த நேரத்திலே மறக்க முடியாது. என்னன்னா ரணில் விக்ரமசிங்க என்றால் சொன்னால் அவர் ஒரு நேர்மையான ஒரு உண்மையான கல்வி அமைச்சர் என்ற அடிப்படையிலே அவர் நிறைய செய்திருக்கின்றார் என்பதை நான் இந்த நேரத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றேன். சுசில் பிரேமஜயந்த் இஸ் எக்ஸ்பீரியன்ஸ் மினிஸ்டர், பட் ரணில் விக்ரமசிங்க இஸ் எ பிராக்டிக்கல் மினிஸ்டர் இன் த எஜுகேஷன் செக்டர் என்று சொல்லி என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
ஸ்துதி. இலங்கட்ட கரு கனக ஹேராத் மந்திரித்துமா புதுமான மினித்து பஹக் தீன கரு எமித்துமா எங்க பஹட அடுவேலா தீனும்
கரு மந்திரி துமியனி அது தீர்க்க வசர கண்ணாவுகட பாசே மே காரக சபாவாஸ்தாவை கதாகரன் லபுனே தீங்கே கத் வினாடி தேகக் அடு கல்ல தீனும் கேசே வேதாத் அது அப்பி இதாமத் வேதகாத் அமாத்தியான்ச கீப்பியாக் விவாதிர் கண்ணா அவஸ்தாவ அப்பி அத்தியாபன பிரதிசாஸ்கரணை கன கதா கண்ணோ வகையம விசேஷம் தருவன்கே இதிரி அநாகதேதி நவீன தாக்ஷணையத் சமக இதிரியட்டி அண்ட புழுவான் தரு பருபுரா பிஹிக்கிரியம் அப்போ ஒப சீருதினாகேம வகக்கீமாய் இது ஏ சமக டிஜிட்டல் தாக்ஷணே அப்பி அத்தியாபனைய சவிபல கண்வீம சந்தா கட்டித்து கலியுத்துய் ஏக இதாமத் வெதகத் காரணாவத் தங் அத வெனக்கொட்ட மே அத்தியாபன பிரதிசாஸ்கரணை எமனத்தான் நவ பிரதிபாத்திய எமனத்தாம் ඒ ගොඩනගන අවස්ථාවේදීම ඊට සමගාමීව අපේ අමාත්‍යාංශය හැටියට අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි අධ්‍යාපනය සඳහා ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් මේ හා සමගාමීව ගොඩනැගීම සඳහා දැනටමත් සාකච්ඡා පවත්වමින් ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් අපේ ICT ආයතනයේ ලබා දෙමින් පවතිනවා. ඉතින් මේක ඉතාමත් වැදගත් කාරණාවක්. මේ තාක්ෂණය සහ අධ්‍යාපනයකට යා යුතු කාරණාවක් වෙලා තියෙනවා අද තියෙන තත්ත්වය අනුව. ඒ නිසා මම විශේෂයෙන්ම මේ තාක්ෂණ අමාත්‍යාංශයේ මේ අධ්‍යාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙල ඉදිරි අනාගතයේ වැඩපිළිවෙල පිළිබඳව වචන ස්වල්පයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා සඳහන් කරපු ආකාරයට මේ ඉදිරි වර්ෂය තුලදී පාසල් 1000ක් අන්තර්ජාල පහසුකම් තව තවත් වැඩි කිරීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අනුග්‍රහය ඇතුව ඩයලොග් සමාගම ටෙලිකොම් සමාගම ඇතුළු අපේ අමාත්‍යාංශයේ එකට එක්කව වෙලා ඒ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඉතින් මේකෙදි ප්‍රධාන අභියෝගය රාශියක් තියෙනවා. ඉතින් අපි නව වැඩපිළිවෙල යටතේ පොකුරු පාසල් පද්ධතියක් ගොඩනැගීමෙන් ඒක ඉතාමත් පහසු තත්වයකට පත් වෙනවා. මේ තාක්ෂණය ගමට ගෙන යන වැඩසටහන ඒක ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට අපි දකිනවා. ඒ වගේම තමයි අපි මේ කොයිතරම් තොරතුරු තාක්ෂණය මේ දරුවන්ට ලබා දෙන්න අවශ්‍යතාවය ගැන කිව්වත් අපේ ඉන්න මේ ගුරුවරුන් ඒ ප්‍රමාණය වැඩි කරගත යුතුයි. ඒ නිසා දැනටමත් ආරම්භ කරලා තියෙනවා තොරතුරු තාක්ෂණය. එහෙම නැත්නම් මාස්ටර් ට්‍රේනර්ස්ලා, එහෙම නැත්නම් ගුරුවරුන් ට්‍රේන් කරන, එහෙම නැත්නම් ගුරුවරුන් පුහුණු කරන වැඩසටහනක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේ මුලින් ඉඳලා. ඒ සඳහා ප්‍රථමයෙන්ම ගුරුවරු 700ක් සඳහා පුහුණුව ලබා දෙන්න අපේ අමාත්‍යාංශයේ යටතේ ඉක්ට ආයතනයෙන් ඒ සඳහා යුනිසෙෆ් ආයතනයෙන් අපිට අනුග්‍රහය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි අදියර ඒ 700 පුහුණු කරන්න. ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ ගුරුවරුන්ගෙන් අනෙක් ගුරුවරුන් පුහුණු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ අධ්‍යාපනය අපි එකට යා යුතුයි, තාක්ෂණයකට යා යුතුයි. ඒ වගේම අනිත් පැත්තෙන් අපි බලනකොට මේ කාන්තා හා ළමා අපචාර මේ තාක්ෂණයත් සමග සම්බන්ධ වෙලා වැඩි වෙලා තියෙනවා. පසුගිය දවස්වල අපි සාකච්ඡාවකදී SL සර්ට් ආයතනයේ සඳහන් කරපු ආකාරයට පසුගිය වර්ෂයේ ඒ 12000ක් පමණ පැමිණිලි තියෙනවා. ඉතින් මේ 12000 පැමිණිලි අපි වර්ෂයෙන් වර්ෂයේ එක වැඩි වෙන අඩු වෙන්නේ නැහැ. ඒක නිසා අපි දෙමව්පියෝ ඒ වගේම ගුරුවරුන් ඒ සියලු දෙනාම සම්බන්ධ වෙලා මේ දරුවන්ට තාක්ෂණය දෙනවා. වගේම අනිත් පැත්තෙන් ඒක දරුවන්ව ආරක්ෂා කරගන්න කටයුතු කිරීමත් ඉතාමත් වැදගත් වෙන කාරණාවක්. ඉතින් අපි අධ්‍යාපනයේ වගේම ප්‍රධානතම කාරණාව තමයි මේ රටේ වැඩිම බහුතරයක් තරුණයන් බිහි වෙන්නේ සාමාන්‍ය පෙළ, එහෙමත් නැත්නම් උසස් පෙළ අසමත් වෙන දරුවන්. ඒගොල්ලන් ගැන අපි අමතක කරන්න හොඳ නැහැ. අපි හැමදාම සුබ පතන්නේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ සමත් වෙන දරුවන්. නමුත් අපි අසමත් වෙන මේ දරුවන්ගේ දක්ෂතාවයන් තියෙනවා. ඒ දක්ෂතාවයන් අපි හඳුනා ගත යුතුයි. ඒ සඳහා තමයි වෘත්තීය පුහුණුවට අපි යොමු කළ යුත්තේ. ඉතින් අපි පහුගිය කාලයේ වසර ගණනාවක වෘත්තීය පුහුණු NVQ එහෙම නැත්නම් සාතික ඩිප්ලෝමාව ලබා දෙන ඒ පාඨමාලාවල් විෂය වෙනස් කරලා නැහැ. මාරු කරන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ සඳහාත් විෂය නිර්දේශයක් ඉදිරිපත් කරන්න ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අද තොරතුරු තාක්ෂණය ඒ තියෙන රැකියා ප්‍රමාණය 20000ක් පමණ තියෙන අවශ්‍යතාවය. නමුත් ඒ සඳහා උපාධිධාරීන් වගේම මේ වෘත්තීය පුහුණුවෙන් ලබා ගන්න ඩිප්ලෝමාධාරීන් අපිට හරි ආකාරයෙන් යොමු කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ඒ සියල්ලක් රජය එක්කව වෙලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ රැකියා වෙළඳපොළට ගැළපෙන ආකාරයේ විෂය නිර්දේශයන් මේ වෘත්තීය පුහුණු ආයතන තුලින් ලබා දෙන්න. ඒකෙදී දැනට ආරංචි වෙලා තියෙන සමහර තැන්වල IT ඩිප්ලෝමා ලබා දෙනවා ලබන වර්ෂය ඉඳලා නතර කරලා තියෙනවා කියලා මේ කෑගල්ල සහ තවත් තාක්ෂණ ආයතනවල. ඒ නිසා අපි ඒක ගැනත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේ නිලධාරීන් ඉන්නවා. ඒ පිළිබඳවත් අපි මේ අවස්ථාවේදී යොමු කරනවා. ඉතින් අපේ බලාපොරොත්තු වෙනවා මේ අපේ අමාත්‍යාංශයේ යටතේ මේ තරුණයන් වැඩි ප්‍රමාණයක් ඒ සඳහා විදුල සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයෝගය අරගෙන ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු ඒ ආයතනත් සමග සම්බන්ධ වෙලා අපි තොරතුරු තාක්ෂණය රැකියා වෙළඳපොළට ගැළපෙන ශිෂ්‍යයන් බිහි කිරීම කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. කෙටි කාලීනව අපි දැන් ලබන සතිය වෙනකොට බටංගල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ශිෂ්‍යාවන් එහෙම නැත්නම් පාසල් හැරගිය තරුණයන් 200ක් පමණ සම්බන්ධ කරගෙන ඒගොල්ලන් මේ කර්මාන්තයට කෙලින්ම ඒ අවශ්‍ය කරන පුහුණුව ලබා දුන්නාන් පස්සේ කෙලින්ම කර්මාන්තයට යන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා අපි විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයත් බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණාව තමයි උසස් අධ්‍යාපනය සඳහා අවසන් කරනවා මේ අන්තිම කාරණාවෙන්. අපි උසස් අධ්‍යාපනය ගැන කතා කරාපුවාම බහුතරයක් උපාධිධාරීන්ගේ 50%ක් පමණ ඉන්නේ කලා විෂය. ඒ කලා විෂය අරගෙන පාරට බහින මේ අපේ උපාධිධාරීන් අපි විෂය නිර්දේශය සඳහා තොරතුරු තාක්ෂණය ඇතුළත් කිරීම අපි ඉදිරි කාලයේදී සාකච්ඡා කරලා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සමග කටයුතු කරමින් මේ කලා අංශයට තොරතුරු තාක්ෂණය එක්කව කරලම වගේම කර්මාන්තයත් ඒකට සම්බන්ධ වුණාම ඒගොල්ලන්ට දෙවැනි වසර තුන්වැනි වසර යනකොට ඒගොල්ලන්ට රැකියාවක් ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මම මීට වඩා කාලය ගන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම අපි අමාත්‍යතුමාගෙන් ලේකම්තුමාගෙන් ඉල්ලීම කරනවා. අර පසුගිය කාලේ අපේ සිටි යුනිවර්සිටි එකක් ආරම්භ කරන්න පළවෙනි එක ආරම්භ කරන්න රමුක්කන බලාපොරොත්තු වුණා. ඒ සඳහා සියල්ලක්ම සකස් කරලා තියෙනවා. ඒක NSB ආයතනය යටතේ හරි ආරම්භ කරන්න කියලා අපි ඉල්ලීම කරනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි.